ඔබ හිතන්න සෝවාන් විච්ච කෙනෙකුට රාග දවේශමෝහ ඇතිවෙන් නැද්ද? ඇති වෙනවා. රාගේ තියෙන සෝවාන් විච්ච කෙනා රාග නැති වෙලා නෑ. ද්වේෂයක් ඇති වෙනවා. කාමරාග පටිග ප්‍රහාණය වෙන්නේ අනාගාමී වෙනකොට මතක තියාගන්න. සෝවාන් වෙනකොට නැතිවෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන. සකදාගාමී වෙනකොට කාමරාග පටිග තුනී වෙනවා, නැති වෙනව නෙමෙයි. සකදාගාමි කෙනාටත් කාමරාග පටික සංයෝජන යම් ප්‍රමාණයකට ඉතුරු වෙනවා. අනාගාමී වෙන ශ්‍රාවකය තුළ තමයි කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන. එතකොට සෝවාන් විච්ච කෙනාට රාගය තියෙනව නැත්ති නෑ. හැබැයි අපායගාමි අකුසලයකට වැටෙන්නේ නෑ කවදාව. ඔහු තමන්ගේ සීලයේ ඉක්මවා යන්නේ. විවාහවෙච්ච කෙනෙක් නම් තමන්ගේ බිරිඳ ඉක්මවා යන්නේ කවදාව. එක්කො ස්වාමියා ඉක්මවා යන්නේ. තමන්ගේ සීමාව තුළ තමන් කොයිම වෙලාවකවත් පංචශීලී බිඳගන්නේ නැතුව අවබෝධයෙන් ආර්යකාන්ත සීලයක් කියන්නේ ඒක. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ සැනින් ආදීනව සිහි වෙනවා. තරහ යනවා. සෝවාන් විච්ච කෙනාට තරහ යනවා. හැබැයි ඒ සැනින් ආදීනව සිහි වෙනවා. ආදීනව දස්සා වෙනවා. අපායගාමි අකුසලයකට වැටෙන්නේ නැහැ කීයටවත්. හිතට සිතුවිල්ල ආවත් ද්වේෂයක් ඇති වුණත් කේන්ති ගියා සැනින් ධර්මයේ සිහි කරගන්න. අන්න ඒ නිසා රැකෙනවා. දැන් බලන්න බිම්බිසාර රජුරු අච්චර වද දෙද්දි මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක්ගේ මානසික ස්වභාවය ඔබ හිතන්නක කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. අර හිර කුටියේ පුංචි කවුලුවක් තිබ්බා කියනවා. ඒ කවුලුවෙන් බලනකොට ඈතින් පේනවා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න ගන්ධ කුටිය ඈතට පේනවා. ඒ දිහා බලාගෙන බුදුගුණ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ කාන්තින් අරහං. උන්වහන්සේ කාන්තින් සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ විජ්ජාචන්න සම්පන්නයි. සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිසදම් සාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. බුදුගුණ සිහි කරනවා ඒ දිහා බලාගෙන. ඊළඟට හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චරනම් සත්‍යක්ද. මේ ධර්මය ඒ කාන්තින් සාක්කාතයි. ඉපදීම දුකයි කියලා නේද බුදුහාඳුරෝ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. අන්න බලන්න ධර්මයට ගලපෙන හැටි. දැන් හිතන්න අපිට ප්‍රශ්නයක් එනකොට අපි කොච්චර බනහලා තිබුණත් අපිට කරදර බාධා එනකොට අපිට හිතෙනවද ඉපදීම දුකයි, ඉපදිච්ච නිසා නේද මම දුක් විඳින්නේ කියලා හිතනවද? නෑ. අපිට සැනින් හිතෙන්නේ මෙච්චර කරන මට ඇයි මෙහෙම වෙන්නේ? අපි මෙච්චර පින්කම් කරනවා, මෙච්චර පන්සලට සම්බන්ධයි, මේ තරම් දන් දීලා තියෙනවා, මේ වගේ දේවල් කරා, අපිටමනේ මේ කරදර කියලා අන්න එහෙමයි හිතෙන්නේ. කෝ අපිට මේ වැ විපාක කියලා හිතර එකපාට. හැබැයි බිම්බිසාර රජතුමා අච්චර තමන්ට කරදර එනකොට හිතනවා බුදුහාඳුරන්ගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද. ඉපදීම දුකයි කියලා දේශනා කරේ. ඒ ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. ඒ ධර්මයේ කාන්තෙන් සාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සික ඕපනායික, ඒ දිහා සාදුකාර දිදී ධර්මයේ ගුණ හිතනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ උදාහරණ වලින්ම ජීවිතේ හොඳට විමසලා බලන්නකෝ. දැන් සාමාන්‍ය පුද්ගල බිම්බිසාර රජතුමා තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනිම ආරාමය හදලා පූජා කරේ. ඔබ දන්නවා ඒ තමයි වේල්වන ආරාමය. තමන්ගේ රාජකීය උයන තමයි බුදුහාමුදුරන්ට ඉස්සල්ලාම ආරාමයක් හදලා පූජා කෙරුවේ. එතකොට සාමාන්‍ය පුතජන කෙනෙක් නම් එක පාට හිතන්නේ ඕන් අපි ආරාමයක් පූජා කරලා අපිට වෙච්චදී කෝ අපිට බැලුවා බුදුහාමුදුරු. බුදුහාඳුරන්ට ඔච්චර ඊර්දි තියෙනවා නම් ඇවිල්ලා මාව බේරගෙන යන්න එපා. එහෙමත් හිතයි සමහරට. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ යුතුකම ඉෂ්ට කරා. ධර්ම අවබෝධය ලබලා දුන්නා. රජතුමා ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, සෝවාන් වෙච්ච කෙනෙක්. දන්නවා මේ පෙර කර්ම විපාකයක් මේ ඉන්නේ සංසාරේ. ඒ කර්ම විපාකේ වළක්වන්න බුදුහාඳුරු ගියේ නැහැ. එතකොට බිම්බිසාර රජතුමා කොයිම විදිහකවත් තමන්ගේ පිනට ගරහා කරගත්තේ නෑ. තමන්ගේ පිනටම කරපු පින්කම් සිහි කර කර කෝ අපිට විපාක කියලා ඇහුවේ නෑ. බුදුගුණ සිහි කරා, ධර්මයේ ගුණ සිහි කරා, සංඝ ගුණ සිහි කරා, මරණ සතිය වැඩුවා, අනිත්‍ය මෙනෙහි කරා. අවසානයේ එච්චර ධර්මයේ සිහි කරගෙන ඉන්නකොට දින ගණන් ගෙවෙනවා, කන්නත් නෑ, වතුරත් නෑ, මැරෙන්නෙත් නෑ. ඊට පස්සේ තමයි අජාසත්ත දේවදත්ත හාමුදුරන්ගෙන් ගිහිල්ලා අහන්නේ, මේකට මොකක්ද කරන්නේ, දැන් දවස් ගාණක් මැරෙන පාටක් නෑ කියලා. බලන්න දේවදත්ත සිවුරක් දරා හිටියත් කොච්චර පාපී සිතුවිලි ඇති කෙනෙක්ද කියලා ඒ වෙලාවේ කියනවා, මැරෙනකම් බලන් ඉන්න එපා, යටිපතුල් පළල වද දීලම ඉක්මනට මරලා දාන්න කියලා. ඒ උපදෙස් අරන් ඇවිල්ලා තමයි වදකයන්ට අණ කරේ. ඒ වෙලාවේ කිව්වා, ගිහිල්ලා යටිපතුල් පලන්න කියලා, ගිනි පොකුරුට ඇවිද්දෝල වද දීලා මරපන් කියලා. තමන්ගේ මාලිගාවට ගිහිල්ලා තමන්ගේ කාමරයේ දොර වහගෙන දැන් අජාසත්ත ඇවිද ඇවිද ඉන්නවා. දැන් මට පණවිඩේයි, දැන් රාජබටේ දුවගෙන ඇවිල්ලා මට පණවිඩේ කියයි මැරුණා කියලා. එතකොට මේ කරදරේ ඉවරයි කියලා හිත හිත ඉන්නවා. එහෙම කාමරයේ ඇතුලේ දැන් ඇවිද ඇවිද ඉන්නකොට ආජ බටේක් දුවගෙන දුවගෙන ඇවිල්ලා රජුරුවන්ගේ දොරට ගැහුව, රජතුමනි පණවිඩයක් පණවිඩයක්. බොහොම ආසාවෙන් දොර ඇරියා, බලාපොරොත්තු වෙච්ච පණවිඩේ නෙමෙයි. රජතුමනි, ඔබේ දේවිය පුත් කුමාරයෙක් බිහි කරා කියෝ. ඒ වෙලාවේ තමන්ට ඉස්සල්ලාම තමන්ට පුතෙක් ලැබුණා කියලා දැනගත්ත රජුරෝ දේවිය ඉන්න මාලිගාවේ කොටසට දුවගෙන ගියා. යනකොට තමන්ගේ අම්මා ඒ මොහොතේම ඉපදිච්ච දරුවා පුතාව අතේ තියාගෙන ඉන්නවා. කොහොමගේ පුතා කියලා දරුවා අතට ගත්තා. දරුවා අතට ගන්නකොට ඒ වෙලාවේ අර අම්මා කියනවා, පුතේ නුඹ ඉපදිච්ච දවසෙත් නුඹේ තාත්තා ඔය වගේමයි කිව්වා සතුටුනේ. එහෙම කියලා පුංචි කාලේ විස්තර කියාගෙන කියාගෙන යනකොට තමන්ට දරාගන්න බැරි දුකක් ඇති වුණා. තමන්ට දරුවෙක් ලැබිච්ච වෙලාවේ තමයි දරු සෙනෙහස ගැන තේරුණේ. ඒ වෙලාවෙම දරුව අම්මගේ අතට දීලා දුවගෙන දුවගෙන ගියා බිම්බිසාර රජුරවන්ට වද දෙන එක නවත්තලා තාත්තාව බේරගන්න. අජාසත් ඈතින් එනවා දැක දැක බිම්බිසාර රජුර එහෙම පණ ගියා, නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ වෛශ්‍රවණ දෙවියන් යටතේ දේවතාවෙක් හැටියට පහළ වුණා, ජනවසබ හැටියට. ධර්මයේ සඳහන් වෙනවා දීඝනිකායේ තියෙනවා ජනවසබ කියලා සූත්‍රයක්. දීඝනිකාය කියන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ග්‍රන්ථ අතර දීර්ඝ දේශනා ඇතුළත් කොටස තමයි දීඝනිකාය කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට, එතකොට බිම්බිසාර රජුරු මැරිලා ටික දවසක් ගිහිල්ලා මිය ගිහිල්ලා දවසක් මහරාත්‍රී මුළු ගිජ්ජකූට පර්වතේම ආලෝකමත් කරගෙන විශාල ආලෝකයක් විහිදවාගෙන දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් හිටගෙන වැඳගෙන කියනවා, ස්වාමීනි මමයි ජනවසබ, මමයි ජනවසබ කියව. බුදුරජාණන් වහන්සේ අහනවා, ජනවසබ ඔබ දැන් දෙව්ලොව පහළ වෙලා ඔබ මේ දවස්වල ඔබේ අප්‍රමාදී ඔබ කුමක් පිණිසද වෙහෙසෙන්නේ, ඔබේ අරමුණ මොකක්ද කියලා. හැබැයි මේ දවස්වල ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මන් දැන් සකදාගාමි වෙන්න මහන්සි ගන්නවා කියලා. එහෙම කියලා ඇයි මනුස්ස ලෝකේ සෝවාන් වෙලා හිටියේ? දැන් ජනවසබ දෙවියන් කියන ස්වාමීනි මන් දැන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා. අන්නේ දේශනාවේ හරිය ලස්සන තොරතුරු ගොඩාක් තියෙනවා. ඒක දිග දේශනාව. ඒකේ තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පොයේ දවස්වලට සුධර්මා කියන දිව්‍ය සභාවට, දිව්‍ය ලෝකෙ තියෙන්නේ තවතිසා දෙව්ලොව තියෙන සුධර්මා දිව්‍ය සභාව, මේ සුධර්මා දිව්‍ය සභාවට දෙවිවරු එකතු වෙනවා කියන සදෙව්ලොවෙම දෙවිවරු වෙනවා කියන ඒකට එකතු වෙලා බණහන්. පසළොස්වක පෝය දවසට සනන්ත් කුමාර කියලා සුද්ධාවාස බඹලව ඉන්න අනාගාමී වෙච්ච බ්‍රහ්ම දේවතාවෙක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කියනවා කියන. එතකොට බලන්න පෝය දවස්වලට දෙවියන් එකතු වෙලා බණ අහනවා. දෙවියන්ට දහම් දෙසන්නේ අනාගාමී වෙච්ච අය. අනාගාමී වෙච්ච අය උපදින්නේ දිව්‍ය ලෝකවල නෙමෙයි. බ්‍රහ්ම තලවල සුද්ධාවාස කියලා බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. එහෙ උපදින්නේ අනාගාමී වෙච්ච අය විතරයි කියනවා. ඒ අය ආහපව් කාම ලෝකෙට කොහෙවත් එන්නේ නැහැ. එහෙම පිරිනිවන් පාන. එතකොට ඒ අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවි කෙනෙක් සනන් කුමාර කියලා දිවිය ලෝකෙට ඇවිල්ල දෙවියන්ට දහම් දෙසන. එතකොට ජනවසභ දෙවියන් කියන සාමීනී භාග්‍යතුන් වහන්ස අපි දිවිය ලෝකෙ කතා කරන්නේ සතර සතිපට්ඨාන ගැනයි. අපි දිවිය ලෝකෙදි කතා කරන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැනමයි. අපි දිවිය ලෝකෙ කතා කරන්නේ සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මේව ගැනමයි කියන. සාමීනී භාග්‍යතුන් වහන්ස දිවිය ලෝකයේ ඉන්න දෙවියන් අතරින් මනුස්ස ලෝකෙදි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල වඩාගෙන දිව්‍ය ලෝකේ ආපු දෙවිවරු අනෙක් සියලු දෙවියන්ට වඩා දිව්‍ය තේජසින් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය බල පරාක්‍රමයෙන් අනෙක් සියල්ලන්ට වඩා දෙව්ලෝ බැබලෙනවා කිය. ඔය වගේ දිව්‍ය ලෝකේ ගොඩාක් විස්තර කියලා ස්වාමීනි මං සකදාගාමි වෙන්නයි දැන් වීර්ය වඩන්න කියලා වැන්දා මං එහෙමනම් ගිහින් එන්නම් කියලා නොපෙණී ගියා. පසුවදා බුදුරජාණන් වහන්සේ උදෑසන සංඝයා රැස් කරා. රැස් කරලා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කියනවා මහණෙනි ඊයේ රාත්‍රී මෙන්න මේ වගේ දෙවි කෙනෙක් ආවා. විශාල ආලෝකයක් විහිදුවාගෙන ආපු මේ දේවතාව මමයි ජනවසබ කියලා බුදුහාමුදුරු ඉදිරියේ මේ වගේ පෙනී හිටියා කියලා. ඔහොම කියනකොටම අර සංඝයා අතරින් ආනන්ද හාමුදුරුව නැගිටලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට අවසරයි. මට හිතෙනවා කී ඔය නම් එකත් එකටම ජනවසභ කියලා පෙනී හිටියේ බිම්බිසාර රජතුමා දෝ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා. ඔබේ කල්පනාව හරියට හරි කියලා. ඊයේ රාත්‍රී ජනවසභ කියලා පෙනී හිටියේ වෙන කෙනෙක් නෙමෙයි කිය ඔය බිම්බිසාර රජුරු තමයි කිය. එතකොට ඒ ජනවසභ දේශනාව තියෙනවා දීගෙන ඒකේ කොහෙවත් නැහැ සාමීනි බලන්න මගේ පුතා මට දීපු වද මනුස්ස ලෝකෙදි අජාසත් මට මෙහෙම වද දුන්නා මගේ කකුල් පැලුවා මට මෙහෙමයි ඔය මොකවත් නැහැ. ඒව එකක්වත් හිතේ පිහිටලා නැහැ. ධර්මයේ විතරයි හිතේ පිහිටි. එතකොට බලන්න ධර්මයේ අවබෝධ කරගත්ත ශ්‍රෝවාන් වෙච්ච ශ්‍රාවකයා මරණ මංචකේ පවා හිත පිහිටවාගෙන ඉන්නේ ධර්මයේ තුල පමණයි.